දහය ශ්‍රේණිය තුන්වන පාඩම ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශනය වීම. පැරණි කාලයේදී රජවරුන් බොහෝ දෙනෙකු විසින්ද රජිනන් කිහිප දෙනෙකු විසින්ද මෙරට පාලනය කරන ලද බව ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙනවා. ඉන්දියාවෙන් මෙහි පැමිණි විජය කුමරු මෙරට පාලනය කළ පළමුවන රජු ලෙස ඒ මූලාශ්‍රව විස්තර කළ තියෙනවා. ඔහු මෙරටට ඇවිල්ලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 සියවසේදී. විජය කුමරු මෙහි පැමිණීමට පෙර මෙරට ජනාවාස පැවති බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත කාලයක සිට මෙරට කෘෂිකාර්මික සමාජයක් දියුණු වෙමින් පැවති බව බෙරගල, හල්දුම්මල්ල ආදී ප්‍රදේශවලින් සොයාගෙන තිබෙන පැරණි සොහොන් බිම්වලින් තහවුරු වෙලා තියෙනවා. එවැනි සමාජයකට අවුල් වියවුල් වලින් තොර පැවතීමට නම් ඒ සමාජය පාලනය වීමට කිසියම් ක්‍රමයක් තියෙන්න ඕනි. ඒ නිසා මෙරට සමාජයේ දේශපාලන බලය දියුණු වීමේ ඉතිහාසය විජය කුමරුන්ගේ පැමිණීමට පෙර වකවානුවකට අයත් වෙනවා. රටක් පාලනය කිරීමේ බලය රජුට හෝ රැජිනකට පවරා දෙනු ලබන්නේ ඒ රටේ වෙසෙන මහජනතාව විසින්. කවරෙකුට ඌව රට පාලනය කරන්න පොදු මහජනතාවගේ කැමැත්ත අවශ්‍ය වෙනවා. මහජනයාගේ අප්‍රසාදය මත පාලන බලය හිමිකර ගන්නා පාලකින්ට වැඩි කාලයක් ඒ විදිහට රට පාලනය කරන්න අවස්ථාවක් නොලැබුණු බව ඉතිහාසය අප වෙත පෙන්වලා දෙනවා. වැඩි දෙනෙකුගේ එකඟතාවෙන් පාලකයෙකු රට පාලනය කිරීමේ අයිතිය ලබා ගන්නා නිසා එවැනි පාලකයෙකු හඳුන්වන්නේ මහා සම්මත යන වචනය පැරණි කාලයේ පෙරදිග රටවල භාවිතා කිරීමෙන්. ඒ විදිහට ජන සම්මතයෙන් පාලන බලය හිමිකර ගන්නා රජෙකු හෝ රැජිනක විසින් පාලනය කරන භූමි ප්‍රදේශයත් ඒ පාලනයට සහභාගි වන විවිධාකාර නිලධාරී පිරිසක් ජනතාවත් රාජ්‍ය යන නමින් හඳුන්වනවා. පූර්ව රාජ්‍ය සමය. ඉහත විස්තර කරපු නිර්වචනයට අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ රාජ්‍ය යන පදනම වර්ධනය වෙලා තියෙන්නේ තරමක පසු කාලයකදී. ඒ පිළිබඳව මේ පාඩමේ ඉදිරි කොටස්වල විස්තර කරන්න. මෙහිදී අවධානයටගෙන තියෙන්නේ එසේ රාජ්‍ය බිහිවීමට පෙර ශ්‍රී ලංකාවේ රටපාලනය කරන්න අදාළව පැවති ස්වරූපයේ කුමක්දැයි පැහැදිලි කිරීම. ඒ කාලය පූර්ව රාජ්‍ය සමය යනුවෙන් හඳුන්වනු ලබනවා. පූර්ව රාජ්‍ය සමයේදී මෙරට පාලනය කරන්න එක් නිශ්චිත පාලකයෙක් ඉඳලා නැහැ. ඒ වෙනුවට කුඩා ප්‍රදේශවල සිය බලය පවත්වාගෙන ගිහින් තියෙන්නේ වත්පොහොසත්කම් ඇත්තේ ප්‍රභූන් පිරිසක් විසින්. මෙරට සෙල්ලිපි ලිවීම ආරම්භ වූ කාලයේදී මේ ප්‍රභූවරුන් ඒ සෙල්ලිපිවල හඳුන්වන දිලා තියෙන්නේ පරුමක යන වචනයෙන්. පරුමක යන වචනය සෑදිලා තියෙන්නේ සංස්කෘත භාෂාවේ ප්‍රමුඛ කියන පදයෙන්. එහි තේරුම ප්‍රධාන යන්න. කුඩා ප්‍රදේශයක් වුවද පාලනය කිරීමට බලයක් හිමි වෙන්නේ ඔවුන් ධනවත් වීමත් ඒ නිසාම හිමි වූ බලවත්කම් නිසාත්. පරමක වරුන්ට කිසියම් ආකාරයක ප්‍රදේශීය පාලන බලයක් හිමිව තිබූ බව පෙන්වා දෙන්න උපයෝගී කරගන්න පුළුවන් සෙල්ලිපිය දඹුල්ලට නුදුරුව පිහිටි කණ්ඩලම කියන නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තිබෙන කොත්කල් කන්දේ දක්නට පුළුවන්. ඒ සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව 250 අයත් වූවක්. එහි ඇති ගල් ගුහාවක් භික්ෂුන් වහන්සේලා වෙත පූජා කළ පාලමකයෙකු හඳුන්වල් දීලා තියෙන්නේ තොට බොජ කියන නමින්. එහි තේරුම තීර්ථය අනුභව කරන්නා යන්න. තීර්ථය යනුවෙන් හඳුන්වන්නේ තොටුපොළ. අනුභව කිරීම යනුවෙන් පැරණි කාලේ විවහාර කර තියෙන්නේ අයබදු ලබා ගැනීමත් දේපළ භුක්ති විඳීමත්. එසේ කළ හැක්කේ පාලන බලයක් සතු තැනැත්තෙක්කට පමණයි. කණ්ඩලම සෙල්ලිපියේ දැක්වෙන පරමකයා පැරණි කාලයේ ඒ ප්‍රදේශය පාලනය කළ තැනැත්තෙක් බව ඉන් පැහැදිලි වෙනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා වෙත ගුහාවක් සකස් කර පූජා කිරීමට තරම් හැකියාව ඔහු සතු වූයේද එනිසා බව වැටහෙනවා. අරුමකයන් පැරණි ශ්‍රී ලංකාවේ සමාජය තුළ බිහි වූයේ කුමන ආකාරයකටදැයි සොයා බැලීමෙන් මෙරට දේශපාලන බලය වර්ධනය වූ ආකාරය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට තේරුම් ගැනීමට නම් පුරාණ කාලයේ පැවති මෙරට ග්‍රාමීය සමාජය සහ එහි ක්‍රියාකාරීත්වය සුපරීක්ෂාකාරීව හදාරන්න ඕනි. ගෘහපතියු අවමතරමින් ක්‍රිස්තුපූර්ව 900 පමණ වන විට මෙරට ග්‍රාමීය ජනාවාස වියලි කලාපයේ බොහෝ ප්‍රදේශවල පැතිරී ගොස් තිබුණා. මේ ගම් සකස් වෙලා තිබුණේ පවුල් කිහිපයකින්. ඇතැම් විට පවුල් 130 දක්වා ප්‍රමාණයක් ඒවායේ ජීවත් වුණා. පවුල යන අදහස දීමට පැරණි කාලයේ භාවිතා වුණේ කුල යන පදය. මේ සෑම පවුලකම ප්‍රධානියා හඳුන්වන ලද්දේ ගෘහපති යන වචනයෙන්. ක්‍රිස්තුපූර්ව 250 සහ ඊට ආසන්න පසුකාලීන සෙල්ලිපිවල ඔවුන් හඳුන්වලා තියෙන්නේ ගහපති යන වචනයෙන්. මේ සම්බන්ධයෙන් වැදගත් වන සෙල්ලිපියක් අනුරාධපුරයේ පෙරිය පුලියන් කුළුම නමින් හැඳින්වෙන ප්‍රදේශයේ දක්නට තියෙනවා. සුමනගේ පවුලට අයත් ලෝහ වැඩ සිය රැකියාව ලෙස කළ ගෘහපතියෙකු භික්ෂූන් වහන්සේලාගෙන් සැප පහසුව වෙනුවෙන් ගල්ගුහාවක් පිරිසිදු කොට පූජා කළ බව එහි සඳහන් වෙනවා. ගමක පොදු කටයුතු වලදී එක් පවුල නියෝජනය කරන්න ඉදිරිපත් වූයේ මෙන්න මේ කිව ගෘහපතිය විසින්. සරලව කිව්වොත් ගෘහපතින් කියලා කියන්නේ පවුල් ප්‍රධානීන්. ගමිකයෝ පැරණි සෙල්ලිපිවල මෙන්ම අටුවා කතාවලද ග්‍රාමික හෝ ගමිකයන නමින් හඳුන්වන ලද පිරිස පිළිබඳව සඳහන් වෙනවා. ඒ පැරණි ගම්වල ජීවත් වූ ගම් ප්‍රධානීන්. පැරණි ගම් පැවතුනේ එකිනෙකට වෙන් වෙන් වශයෙන්. ගමක් තවත් ගමකින් වෙන්නුනේ පටු කැලෑ තීරයකින්. මේ විදිහට වෙන්වී පැවතීම නිසා එක් එක් ගම්වල ජීවත් වූ වැසියන් මේ වෙන්වීම තේරුම් ගත්තේ අපේ ගම නැත්නම් තමන් විසූ ගම, අල්ලපු ගම, යාබුතෝ පිහිටි ගම, සහ පිටගම්, ඈතින් පිහිටි ගම් යනාදී වශයෙන්. ගම් අතර පැවති කටයුතු වලදී ඒ කියන්නේ ආවාහ විවාහ කටයුතු, භාණ්ඩ හුමාරු කර ගැනීම, ඒ වගේම විවිධ ආරවුල් විසඳීම ආදී දේවල් මේ එක් එක් ගම් නියෝජනය කිරීමට ක්‍රියා කළ පුද්ගලයා ග්‍රාමි කියන නමින් හැඳින් වූ බව පෙනෙනවා. ඒ තේරුම ගම් නායකයා යන්න. ගමක් නියෝජනය කරන්න නායකයෙකු තෝරාගෙන තියෙන්නේ ගෘහපතින් අතරින්. එලෙස තෝරා ගැනීමේදී අවධානය යොමු කරලා තියෙන්නේ ගෘහපතින් සතු වත්පොහොසත්කම් වීමට ඉඩ තියෙනවා. පැරණි ගමක ජීවත් වූ දිනිඳු වැසියෙකු ඊළඟ කන්නේ ලබා දෙන පොරොන්දුව පිට ඒ ගමේ විසූ ගම්කයාගෙන් වීමල්ලා නායට ඉල්ලාගත් පුතා ජාතකට්ට කතාමේ දැක්වෙනවා. ගමිකෙන් කියලා කියන්නේ අන් අයට පවා උදව් කරන්න පුළුවන් තරමට ධනවත් වූ පිරිසක් බව ඒකෙන් වටහා ගන්න පුළුවන්. කණ්ඩායමක් නිවැරදි ආකාරයට හසුරුවා ගැනීමට නම් ඒ කණ්ඩායමේ පොදු විශ්වාසයේ දිනාගත් පුද්ගලයෙකු ඊට නායකත්වය ලබා දෙන්න ඕනි. ගමක ගෘහපතින් සියලු දෙනා එක්ව ගම වෙනුවෙන් තීරණ ගැනීම වෙනුවට ගෘහපතින්ගේ එකඟතාවයෙන් ගමේ ජීවත්වන වඩා ධනවත් සහ බලවත් පුද්ගලයා ඒ සඳහා පත්කර ගැනීමට අපේ පුරාණ ගම් වැසියන් කටයුතු කළ තියෙනවා. ගමිකයන් ගෘහපතීන් අතරින්ම පත් වූ කෙනෙකු බව බුද්ධඝෝෂ හිමියන් විසින් සමන්ත පාසාදිකාවේ සඳහන් කර තියෙනවා. ගමිකයන් ඉටු කළ කාර්යයන් අතර ඒ ගම්වල පොදු කටයුතු වලට නායකත්වය දීම විශේෂයෙන් වැදගත් වුණා. ගමට අයත් වැව නඩත්තු කිරීම, ඉන් ජලය බෙදා හැරීම ඉන් ප්‍රධාන වූ බව පෙනෙනවා. ගම්වල පැවති ආරවුල් විසඳීම ආදී දේ ඇතුළු මෙවැනි කටයුතු වලට නායකත්වය දීම ඔහු සතුව තිබූ ධනවත් බව නිසා ඔහු වටා කිසියම් පාලන බලය ගොඩනැගුණු අන්දම පැහැදිලි වෙනවා. ඒ ගම්වල විසූ ගම් නායකයින් එකිනෙකා සමග සුහදව කටයුතු කිරීම ගම් අතර සාමය සහ සහජීවනය පවත්වා ගන්න මහත්සේ ඉවහල් වෙලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සීතුල්පව්වේ පිහිටි පැරණි බෞද්ධ විහාරයට අයත් කොරවක්ගල නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තිබෙන ගල්ගුහාවක මේ කරුණ සනාථ කර ගැනීමට ඉවහල් වන සාක්ෂිය තියෙනවා. ඒ ගල්ගුහාව පිරිසිදු කොට භික්ෂුන් වහන්සේලා වෙත පූජා කිරීමට පුද්ගලයන් තිදෙනෙකු සහභාගි වෙලා තියෙනවා. ඒ ගමික සිව, ගමික සුමන සහ ගමික තිදන යන්න. මොවුන් තිදෙනා සිතුල්පව්වට යාබද අසල්වාසී ගම්වල නායකින් වෙන්නට පුළුවන්. මෙවැනි ගම් නායකින් බිහිවීම මෙරට දේශපාලන බලය වර්ධනය වීමේ ඉතා වැදගත් තීරණාත්මක අවස්ථාවක්. දැන් අපි කතා කරමු පරමුඛවරු ගැන. පැරණි කාලයේ මෙරට සමාජයේ දේශපාලන බලය වර්ධනය වීම සම්බන්ධයෙන් පරමුඛ නමින් හැඳින් වූ ප්‍රභූන් පිරිසක් වැදගත්න බව ඉහත සඳහන් කරා. එවැනි ප්‍රභූ පැරැන්තිය බිහිවීම සහ ඔවුන්ට පාලන බලය කිමිවීම සිදුවුණේ කෙසේද යන්න සොයා බැලීම මෙහිදී වැදගත් වෙනවා. මේ කරුණ ගැන සොයා බලා තිබෙන විද්වතුන් සියලු දෙනාගේම අදහස වෙලා තියෙන්නේ පරමුඛවරුන්ගේ බිහිවීමත් පුරාණ කාලයේ පැවති වැව් නඩත්තු කිරීමත් අතර සම්බන්ධතාවක් තියෙන බව. ඇත්තෙන්ම ඒ එසේ වූයේ කොහොමද? ක්‍රිස්තු පූර්ව 900 පමණ කාලයේදී මෙරට වියලි කලාපයේ ජනාවාස පැතිර ගියේ කුඩා වැව් කේන්ද්‍ර කරගෙන. මේ වැව් පෝෂණය වෙලා තියෙන්නේ වැසිදීන්. සාමාන්‍යයෙන් ගමක ජීවත් වූ පවුල් 10ක් 15ක් අතර ප්‍රමාණයකට ඔවුන්ගේ එදිනෙදා ජීවන අවශ්‍යතා පිරිමසා ගැනීමට ඒ වගේ වැව් වල තිබූ ජලය කෙටි කාලයකට ප්‍රමාණවත් වුණා. වාර්ෂිකව එළඹෙන වියලි කාලවලදී මේ වැව් සිඳී ගියා. එවැනි අවස්ථාවල ඒ වැව්වාචිතව ජීවත් වූ ජනතාව මහත් අසීරුතාවලට මුහුණ දුන් බව අදත් වියලි කලාපයේ පැරණි වැව්වාචිතව ජීවත් වන ජනතා මුහුදෙන අත්දැකීම් වලින් පැහැදිලි වෙනවා. කුඩා වැව්වලට වර්ෂා කාලයේදී පුරවා ගන්නා ජලය ප්‍රමාණවත් නොවීමේ ගැටලුවට මුහුණ දීමට සිදුුනේ වියලි කාලගුණික තත්ත්වය නිසා පමණක්ම නෙවෙයි. කාලයක් යනකොට ගම්බල ජනගහණය ඉහළ යාම නිසාද පරිභෝජනය සඳහා වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වන නිසාත්, ඉහළ යන ජනගහණයකට වැඩියෙන් ආහාර නිපදවීම අවශ්‍ය වන නිසා, වැව් භූමි ප්‍රමාණයක් වගා කළ යුතු නිසා ඊට සුදුසු ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට අත්‍යවශ්‍ය වුණා. මෙවැනි අවශ්‍යතා ඉදිරියේ උද්ගත වන දුෂ්කරතාවලට වරක් දෙවරක් නොව කිහිප වරක්ම මුහුණ දුන් අපේ පුරාණ ගම්වැසියෝ ඒ අභියෝගයට මුහුණ දීම සඳහා සාර්ථක ක්‍රමයක් අනුගමනය කරා. ඒ තනිව පවතින වැවක් වෙනුවට සමීපව තිබෙන වැව් කිහිපයක් ඇල මාර්ගවලින් සම්බන්ධ කරලා වැව් පද්ධතියක් සෑදීම. එහි අරමුණ දෙකක් තිබුණා. පළවෙනි එක තමයි භූමියක ඉහළින් පිහින් වැවක් වැසිදියෙන් පිරුණහම ඉන් බැහැරට ගලා යන ජලය පහළින් ඇති වැවට හරවලා ජලය සංරක්ෂණය කර ගැනීම. දෙවෙනි එක තමයි වැව් දෙකක් අතර ඇල මාර්ගයේ නිරන්තරයෙන් ජලය ගලා යාමට සලස්සවලා ඇල දෙපස භූමියේ තෙතමනි ඉහළ දැමීම. ඒ විදිහට තෙතමනි ඉහළ නැංවීමෙන් ඒ ප්‍රදේශවල පහසුවෙන් භෝග වගා කරන්න පුළුවන් වුණා. පැරණි කාලයේ මේ විදිහට සකස් කරපු වැව් පද්ධති වියලි කලාපයේ නටබුන්න තිබෙනු අදත් එක ගන්න පුළුවන්. මෙවැනි වැව් පද්ධතියක් හඳුන්වන්න වැව් ප්‍රපතනේ යන නම භාවිතා වෙනවා. වියලි කලාපයේ වැසියන් ඒවා හඳුන්වන්නේ එල්ලංගාව කියන වචනයෙන්. වැව් පද්ධති බිහිවීම කියලා කියන්නේ හුදෙක්ම කුඩා වැව් කිහිපයක් එකිනෙක සම්බන්ධ වීම පමණක්ම නෙවෙයි. ඒ පිටුපස ඉතා වැදගත් දෙයක් සිදුවෙමින් තියෙනවා. වියලි කලාපයේ එකිනෙකට ස්වාධීනව පැවති කුඩා ගම් ගැන මීට ඉහතදී සඳහන් කෙරුණා. මේ සෑම ගමකටම අයත් කුඩා වැවක් පිහිටි බවත් එහිදී කියවුණා. වැව් පද්ධති නිර්මාණය වීමේදී සිදුවුණේ එවැනි ස්වාධීන ගම්වලට අයත් වැව් කිහිපයක් ජලය ගලා බසින ලෙස සමෝච්ච රේඛා අණුව එකට සම්බන්ධ කිරීම. එහිදී ඒ එක් එක් ගම්නායකයන් අතර සාකච්ඡා කිරීමත් සම්බන්ධ කිරීමට නියමිත කුඩා වැව්ගම්මන කිහිපයකට පොදුවන පරිදි යම් යම් වැදගත් තීරණ ගැනීමේ අවශ්‍යතාවන් පැන නැගීම ස්වභාවිකයි. ශ්‍රී ලංකාවේ පැනනිතම සෙල්ලිපිවල දැක්වෙන කරුණු විමසිල්ලෙන් පරීක්ෂා කරනකොට පෙනෙන්නේ මේ අවස්ථාවේදී ඒ ගම්වල විසූ ගමිකයන් අතුරින් වඩා බලවත් තැනැත්තා එක් වැව් පද්ධතියකට අයත් ගම සියල්ල නියෝජනය කිරීමට කටයුතු කර තිබෙන බව. මේ තැනැත්තා හැඳින්වුනේ පරුමක යන වචනයෙන්. වැව් පද්ධතියක් සහ ඊට අයත් ගම් කිහිපයක ජීවත් වූ වැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට බලයක් පැවරී තිබුණු නිසා පරුමකෙන් එකල සමාජයේ බලවත් ප්‍රබුන් පිරිසක් ලෙස සැලකුණා. වියලි කලාපයට අයත් තැනිතලා භූමියේ මෙවැනි වැව්පද්ධති සිය ගණන නටබුන්ව තිබුණු අදත් දැක ගන්න පුළුවන්. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒවා භාවිතයේ පැවති කාලවලදී ඒ සෑම වැව්පද්ධතියකටම අයත් පරුමකෙක් සිටි බව. මෙලෙස බිහි වූ පරුමකවරුන් සිය ගණන පිළිබඳ තොරතුරු පැරණි සැලිපිවල දක්නට තියෙනවා. පිරිමින් පමණක් නොව ඇත්තම් අවස්ථාවල කාන්තාවන්ද ප්‍රාදේශීය පාලනයට හවුල් වෙලා තියෙනවා. එවැනි කාන්තාවන් හඳුන්වලා තියෙන්නේ පරමක ලූ කියන වචනේ. සමස්තයක් ලෙස ගත්තාම ඒ සියලු දෙනා වියලි කලාපයේ ජනවාස පැවරී තිබූ ප්‍රදේශවල කුඩා භූමියකක පාලනය කළ පුද්ගලයෝ. මේ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ විකාශනය ආරම්භ වුණේ බෙදී ගිය ක්‍රමයක් ලෙස. එවැනි ක්‍රමයක් හඳුන්වන්න වඩා සුදුසු ව්‍යවහාරයේ වෙන්නේ විමධ්‍යගත පාලනය යන්න. මේ ආකාරයට මෙරට ප්‍රාදේශීය පාලනය ගෙනගිය පරමකවරුන්ගේ බලය වර්ධනය වූ ආකාරය කෙතෙක්ද යත් ඇතැම් අවස්ථාවල ඔවුන් රජ යන පදයෙන් තමන් හඳුන්වාගෙන තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයට අයත් ඇඹුල් අඹේ නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තිබෙන එක්තරා පැරණි සෙල්ලිපියක පොචනි රජ යනුවෙන් හැඳින් වූ ප්‍රාදේශීය පාලකයෙකු ගැන සඳහන් වෙනවා. එහි අදහස ප්‍රාචීන රජ හෙවත් නැගෙනහිර ප්‍රදේශයේ රජු යන්න. කෑගල්ලේ පිහිටි යටහලෙන නම් පැරණි බෞද්ධ විහාරයේ තියෙන ගල්ගුහාවක දුහතර රජ නමින් සඳහන් කළ තවත් එවැනිම් ප්‍රාදේශීය පාලකයෙකු ගැන අසන්නට ලැබෙනවා. රජ යන පදයෙන් සතුටු කරන්නා යන අදහස ලැබෙනවා. ජනතාවගේ සුභසිද්ධිය ගැන අනලස්ස කටයුතු කොට ඔවුන් සතුටට පත් කරන්නා හැඳින්වීමට රජ යන පදේ යොදාගෙන තියෙනවා. පරමකවරුන් ඒ විදිහට ක්‍රියා කළ නිසා පසු කාලෙක ඔවුන් හඳුන්වන්න එවැනි ව්‍යවහාරයක් භාවිතා කළ තියෙනවා. පස්සේ කාලකදී ශ්‍රී ලංකාව පාලනය කළ අභීත රජවරුන් පරම්පරාවක් බිහිවීමට තුඩුදුන් ඒ ආරම්භය සකස්සන්නේ මේ වගේ පසුබිමකින්. රාජ්‍යත්වයේ වර්ධනය. රාජ්‍යත්වයේ වර්ධනය කියලා කියන්නේ විකේන්ද්‍රගතව තිබූ බලය මධ්‍යගත වීම. දේශපාලන බලය මධ්‍යගත වීම කියලා කියන්නේ රට එක්සත් කිරීමට යන අදහසට සමාන වචනයක්. මින් අදහස් වෙන්නේ බලය එක් පුද්ගලයෙකුගේ අනසක යටතට පත්වීම. බලය මධ්‍යගත වීමෙන් රාජ්‍ය යන යාන්ත්‍රණය නිර්මාණය වෙලා තියෙනවා. එහි පාලනය ප්‍රධානියා රජවන අතර ඔහුගේ පාලනයට යටත් වූ නිශ්චිත භූමි ප්‍රදේශයක් සකස් වෙනවා. ඓතිහාසික මූලාශ්‍රවල විස්තර කර තිබෙන විදිහට මෙයට පාලනය කළ ප්‍රථම රජු පණ්ඩුකාභය රජු. මහාවංශයේ සඳහන් විස්තරයට අනුව ඒ රජු ප්‍රාදේශීය පාලකෙන් කිහිප දෙනෙකු, ඒ කියන්නේ මාමාවරුන් හා සටන් කර ඒ ප්‍රදේශ අත්පත් කර ගනිමින් රජු බවට පත් වෙලා තියෙනවා. සිය පාලන මධ්‍යස්ථාන ලෙස අනුරාධපුරේ තෝරාගෙන අනුරාධපුර නගරය ගොඩනගාගෙන තියෙනවා. තමන්ගේ දසවෙනි රාජවර්ෂයේදී දිවයිනේ ග්‍රාම සීමා සටහන් කිරීම සිදු කළ තියෙනවා. දේවානම්පියතිස්ස රාජ සමය වන විට දේශපාලන බලය මධ්‍යගත වීමේ අවශ්‍යතාව තවදුරටත් වර්ධනය වුණා. ඒ සඳහා ප්‍රධාන හේතුවක් ලෙස එවක ඉන්දියානු සාගරයේ වර්ධනය වෙමින් තිබූ වෙළඳාම පෙන්වා දෙන්න පුළුවන්. නැගෙනහිර සහ බටහිර රටවල් යා කරමින් ඉන්දියානු සාගරය හරහා වැටී තිබුණු මුහුදු වෙළඳ මාර්ගයේ මැද පිහිටි රටක් වීම සහ ශ්‍රී ලංකාව සතුව තිබූ මැණික් සහ කොළුබඩු වෙළඳුන්ගේ සිතඳගත් වෙළඳ භාණ්ඩ බවට පත්ව තිබීම නිසා ජාත්‍යන්තර වෙළඳුන්ගේ අවධානයට ශ්‍රී ලංකාව යොමු වුණා. නැගී එන මේ ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ වීමේදී ස්වාධීන රටක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව පැන නැගුණා. මේ සඳහා මුළු රටම ඒකීය පාලනයකට නැතුවීමේ අවශ්‍යතාව ඒ වන විට ප්‍රබලව සිටි ඇතැම් ප්‍රාදේශීය පාලකයින්ට වැටහිලා තිබුණා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කරන අවස්ථාවේ දේවානම්පියතිස්ස රජතුමා කතරගම සහ චන්දනගම ශාස්ත්‍රීයන්ට ඒ සඳහා ආරාධනා කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛා දිවයිනි විවිධ ප්‍රදේශවල රෝපණය කරන්න ඒ රජු ක්‍රියා කළ බව අපි දන්නවා. සියලුම ප්‍රාදේශීය පාලකයන් අතර සුහදතාව ගොඩනැගීමේ අවශ්‍යතාව දේවානම්පියතිස්ස රජතුමා කල්පනා කළ බව මෙයින් පැහැදිලි වෙනවා. එවක ඉන්දියාව පාලනය කළ ප්‍රතාපවත් අධිරාජ්‍යයක වුණු අශෝක රජතුමා විසින් එවන ලද පංචකකුද භාණ්ඩ භාවිතා කොට දේවානම්පියතිස්ස රජතුමා නැවත අභිෂේක වීම, අශෝක රජතුමා විසින් භාවිතා කරන ලද දෙවන පිය යන අභිධානය භාවිතයට ගැනීමක් සහ මිහිඳු මාහිමියන් බුද්ධහම රැගෙන මෙරටට වැඩම කිරීම යන කරුණු ඉන්දියානු සාගර කලාපයේ රටවල් අතර එවක වර්ධනය වෙමින් පැවති සබත්තාවල ස්වරූපය පෙන්නුම් කරනවා. විමධ්‍යගතව පැවති ශ්‍රී ලංකාවේ දේශපාලන බලය එක් නිශ්චිත පුද්ගලයෙකු වෙත යොමුවීමේ ක්‍රියාවලියේ තවත් එක් නියමයකු ලෙස දුටුගැමුණු රජතුමා හඳුන්වන්න පුළුවන්. එතුමා ඒ සඳහා එවක සිටි පරමුඛවරුන්ගේ සහයෝගය අරන් තියෙනවා. මේ බව පැහැදිලි කරන්න ප්‍රමාණවත් උදාහරණ ඒ රජුගේ පාලන කාලයට අයත් සෙල්ලිපිවල දකින්න පුළුවන්. රට එක්සත් කිරීම පිළිබඳව දුටුගැමුණු රජුගේ වැඩ කටයුතු වලට සහභාගී වූ සෙන්පතිවරු එවැනි තනතුරු ලබන්න පෙර පරමුඛවරුන් ලෙස කටයුතු කළා තියෙනවා. වේලුසුමන, පුස්සදේව, තේරපුත්තාබේ සහ නන්දිමිත්‍ර යන සෙන්පතිවරුන් පරමුඛයින් ලෙස සෙල්ලිපිවල හඳුන්වලා දීලා තියෙනවා. එවැනි සෙල්ලිපි කිහිපයක් සිතුල්පව්වේ පිහිටි ගල් ගුහාවල දකින්න පුළුවන්. දුටුගැමුණු රජු විසින් විවිධ දක්ෂතා තිබෙන එවැනි පරමුඛවරුන්ගේ සහය ලබාගෙන එතෙක් විමධ්‍යගතව තිබුණු දේශපාලන බලය මධ්‍යගත කරා. බලය විමධ්‍යගතව පැවති අවධියේදී පරමුඛ තත්ත්වයේ සිටි ප්‍රාදේශික ප්‍රභූ නායකයෝ බලය මධ්‍යගත වුණු පස්සේ රජයේ විවිධ තනතුරු දරන්නන් බවට පත් වෙලා තියෙනවා. පරමුඛ පුස්සදේව, පරමුඛ වේලුසුමන, පරමුඛ තේරුපුත්තාබේ ආදී පසු කලෙක සේනාපති පරමුඛ පුස්සදේව, සේනාපති පරමුඛ වේලුසුමන සහ පරමුඛ තේරුපුත්තාබේ යනුවෙන් විවහාර කරන ආකාරය සමකාලීන සෙල්ලිපිවල දකින්න පුළුවන්. ඒ වගේම පරමුඛ තනතුරු දරු භාණ්ඩාගාරිකයින්, අයකැමියන් සහ ගබඩා පාලකවරුන් ගැනද සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. සාහිත්‍ය මූලාශ අනුව දිවයිනම එක්සේසත් කළ ප්‍රථම පාලකයා ලෙස හඳුන්වලා තියෙන්නේ දුටුගැමුණු රජතුමාව. මේ විදිහට පැරණි ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත කරන්න දුටුගැමුණු රජතුමා සාධනීය පියවරක් ලැබලා තියෙනවා. බාතිකාවේ රජුගේ පාලන කාලයේදී ශ්‍රී ලාංකික තානාපතිවරයෙකු රෝමයට ගොස් වීදුරු පබළු රැගෙන ආ බව මූලාශවල සඳහන් වෙනවා. දේශපාලන බලය මධ්‍යගත වීම තව දුරටත් සාර්ථක තත්ත්වයකට පරිවර්තනය කළා තියෙන්නේ වසම රජතුමා විසින්. එතුමාගේ පාලන කාලයේදී සමස්ත ශ්‍රී ලංකාවම එක් ඒකකයක් ලෙස ක්‍රියාත්මක වුණා. වසම රජතුමා විසින් පිහිටවපු සෙල්ලිපි මෙරට පුළුල් ප්‍රදේශයක පැතිරී ගිහින් තියෙනවා. ඒ වගේම පරිපාලන දිස්ත්‍රික්ක නැත්නම් ආස්ථාන වෙන් කරලා ඒ එක් එක් දිස්ත්‍රික්ක පාලනය කරන්න ඇමතිවරුන් පත් කරලා තියෙන්නේ මේ රජුගේ පාලන කාලයේදී. වසම රජතුමාගේ කාලයේදී යාපන ප්‍රදේශය පාලනය කළා තියෙන්නේ එතුමා විසින් පත් කරන ලද ඍෂිගිරි නම් ඇමතිවරයා විසින් බව වල්ලිපුරම් රන්පතේ ලියලා තියෙනවා. ඒ කාලයේ යාපනයේ අර්ධද්වීපය හඳුන්වලා තියෙන්නේ නාගදීපය නැත්නම් නකදිව යනුවෙන්. රාජ්‍යත සංකල්පය. දේශපාලන බලය මධ්‍යගත වීමේදී පහළ වන මහරජු ඉතා බලවත් පුද්ගලයෙක්. එහෙයින් රජු සිය ජනතාව ඉදිරියේ පෙනී සිටීමට වෑයම් කළ තියෙන්නේ බල සම්පන්න ස්වරූපයකින්. රට ආර්ථික වශයෙන් දියුණු කිරීම, රටවැසියාට ආරක්ෂාව සැපයීම, රටවැසියාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනැගීම ආදී දේ තමන්ගෙන් රටවැසියාට ඉටු විය යුතු යුතුකම් ලෙස පාලකයෝ කල්පනා කළ තියෙනවා. පරසතුරු ඌදුරු අවස්ථාවලදී ආරක්ෂාව සලසා දීම, වැව්වමුණු ඉදිකර ආර්ථික සංවර්ධනය කිරීම සහ වෙහෙර විහාර ඉදිකිරීමෙන් ජනතාවගේ අධ්‍යාත්මික පෝෂණය කිරීම මීට උදාහරණ වෙනවා. එලාර, නිශ්ශංක මල්ල ආදී විදේශ සම්භවයක් ඇති රජවරුන් පවා ඉහත කී ආකාරයට කටයුතු කිරීමෙන් ජනතා විශ්වාසය ගොඩනගාගත් ආකාරයට ඉතිහාසය සාක්ෂි දරනවා. රජවරුන්ගේ ක්‍රියාකලාපය සහ පෙනී සිටීමට උත්සාහ කළ ස්වරූපය අනුව රාජ්‍යත්වය පිළිබඳ විවිධ සංකල්ප ගොඩනැගිලා තියෙනවා. ඒ අනුව දේවත්ව, බෝධිසත්ව, පර්වතරාජ, වීරත්ව සහ චක්‍රවර්ති වැනි සංකල්ප රජවරුන්ට ආරෝපණය වෙලා තියෙනවා. පාලනය කිරීමේදී රජු දෙවියෙකු ලෙස හෝ බෝධිසත්වයෙකු ලෙස පෙනී සිටීම සුලභව දකින්න පුළුවන්. දඹුලි විහාරයේ පර්වතයේ ඇති සෙල්ලිපිය පිහිට වූ කූටකන්න අභයරජතුමා එහි තමන් හඳුන්වලා දීලා තියෙන්නේ නරේශර, ඒ කියන්නේ නර ඉසර යන නමින්. ඒකේ තේරුම නරයින්ට ඊශ්වර දෙවියන් යන්න. මහසෙන් රජතුමා වැව්වමුණු තනවල ආර්ථිකයට කළ මෙහෙය නිසා එතුමා මින්නේරි දෙවියන් ලෙස පූජනීයත්වයට ලක් වෙනවා. වර්තමානයේද මහසෙන් දෙවියන් වෙන් වූ දේවාල වීදි කලාපේ දක්නට තියෙනවා. පළමුවන කාශ්‍යප රජතුමා කුවේ ලෙස පෙනී ඉඳලා තියෙනවා. ඒ රජු හැඳින්වීමට සෙල්ලිපියක අලක පය මහරජ යන යෙදුම භාවිතා කළ තියෙනවා. ඒ නදහස් කළ තියෙන්නේ ආලක මන්දාපති මහරජ යනුවෙන්. ආලක මන්දාව යනු ධනයට අධිපති ලෙස සැලකෙන කුවේරගේ වාසභවන. ආලක මන්දාව කියලා කියන්නේ පර්වතයක් බව සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙනවා. පර්වත රාජයන් සංකල්පයෙන් පෙනී සිටීම පැරණි කාලයේ ආසියාවේ පාලකයන් අනුගමනය කළ පිළිවෙතක්. රජු බෝධිසත්වයෙකු ලෙස පෙනී සිටීමද මීට අදාළ තවත් ආකාරයක්. රජු සිය ජනතාවගේ හිතසුව පිණිස සාධාරණ යුක්තිගරුක දැහැමි පාලනයක් පවත්වාගෙන යාමට වගකීමෙන් බැඳී සිටින බව එක් අතකින් එයින් පෙන්නුම් කළ අතර තවත් අතකින් ජනතාව රජු කෙරෙහි විශ්වාසය සහ ගෞරවය දක්වන ආකාරයෙන් එයින් පිළිබිඹු පෙරෙනවා. මෙරට රජවරුන් විසින් අනුදක්නා ලද තවත් අදහසක් වෙලා තියෙන්නේ චක්‍රවර්ති සංකල්පය. චක්‍රවර්ති කියලා කියන්නේ සමස්ත ලෝකයටම අධිපති යන තීරම ලබා දෙන සංකල්පයක්. සංස්කෘත භාෂාවට අයත් ඒ පදය සිංහල භාෂාවේදී විවහාර වෙන්නේ සක්විති යනුවෙන්. ක්‍රිස්තු වර්ෂයේ නම්බන සහ දහවන සියවසරදී මේ රටේ ඇතැම් පාලකයෝ මේ යෙදුම සිය අනන්‍යතාවය පිළිබිඹු කරන්න යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම නිශ්ශංකමල්ල රජතුමා සිය සෙල්ලිපිවල තමන් හඳුන්වා ගැනීමට කාලිංග චක්‍රවර්ති ස්වාමින් වහන්සේ යන පදය භාවිතා කළ තියෙනවා. රාජ්‍යත්වය පිළිබඳ විවිධ විවහාර දක්නට තිබුණත් ඒ සෑම සංකල්පයක් රජුගේ උසස් බව හඟවන්න භාවිතා කරන ලද ඒවා. පාලකයා වටා එවැනි උතුම් බවක් නිර්මාණය වීමේදී පාලකයා ආදර්ශවත් වීම ජනතාවගේ බලාපොරොත්තු වුණා. ඉන් එසේ ක්‍රියා කිරීමට පාලකයාටද බලපෑමක් ඇතිවීම ස්වභාවිකයි. ධාර්මික රාජපාලනයකට අවශ්‍ය සංකල්පීය පදනම නිර්මාණය වුණේ ඒ විදිහට. දැන් කතා කරමු රාජ්‍ය උරුමය ගැන. පැරණි ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය ලැබුණු ආකාරය විමසා බලනකොට ඒක සහෝදරයාගෙන් සහෝදරයාට හෝ නැත්නම් පියාගෙන් පසු පුතාට හෝ හිමි වූ බව පෙනී යනවා. දේවානම්පියතිස්ස රජුගේ අභාවයෙන් පස්සේ ඔහුගේ සොහොයුරා රජගමට පත් වුණා. දුටුගැමුණු රජුට පස්සේ බලයට පත් වුණේ ඔහුගේ සොයුරු සද්ධාතිස්ස. සහෝදරයාගෙන් සහෝදරයාට රජකම හිමිවීමේදී බොහෝ දුරට රජට බාල සොහිරන් අතරින් වැඩිමල්ම සොහිරාට බලය හිමිලා තියෙනවා. ඒ විදිහට නොවුම අවස්ථාවේදී ගැටුම් පැවති බව ඉතිහාසය දෙස බලනකොට පෙනී යනවා. පියාගෙන් පුතාට රජකම උරුම වීම දක්න ලැබෙන සුලභ සිදුවීමක්. කාවන්තිස්ස රජුගෙන් පස්සේ දුටුගැමුණු රජට රජකම හිමිවීම. වසම රජුගේ ඇවෑමෙන් පස්සේ ඔහුගේ පුත් වංකනාස්තික තිස්සට රජකම හිමි වුණා. මේ විදිහට පියාගෙන් පුතාට රජකම හිමිවීම ශ්‍රී ලාංකික ඉතිහාසයේ පුරා දක්න ලැබෙන අතර ඒක රජුගේ වැඩිමහල් පුත්‍රයා හට නැත්නම් අගබිසවගේ වැඩිමහල් පුත්‍රයා හට උරුම වුණා. ඒ වගේ නොවුණු අවස්ථාවලදී ගැටුම් ඇති වූ බවට ඉතිහාසය සාක්ෂි තියෙනවා. කාශ්‍යප රජතුමා තම පියා වූ ධාතුසේන රජුගෙන් රාජ්‍ය පැහැරගත් බව අපි දන්න කරුණක්. රජුට එසේ කිරීමට සිදු වූයේ ධාතුසේන රජුගේ අගබිසවගේ පුතා වුණු මුගලන් කුමරු රාජ්‍යත්වයේ නියම හිමිකරුණු බැවින්. කාශ්‍යප කුමාරයාගේ මව ධාතුසේන රජතුමාගේ දෙවන බිසවක්. මීට අමතරව රජුගේ බිසවගේ සොයුරාට සහ රජුගේ සොයුරියගේ පුත්‍රයාට රජකම් හිමිවුණු අවස්ථා තියෙනවා. එසේ වුණේ ඉහත කිව්ව විදිහට නියම හිමිකරුවෙකු නොවුණු අවස්ථාවලදී. දැන් කතා කරමු රාජ්‍ය තන්ත්‍රය ගැන. දේශපාලන බලය විමධගතව පැවැති අවදී පරමකවරුන්ව සිටි බොහෝ දෙනා ඒකාබද්ධ කර රාජ ගොඩනැගුණු නිසා රජු සියලු පරමකවරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළා. ඒ නිසා රජු හඳුන්වන්න මහා පරමක හේවත් මපුරු මුකා යන පදේ භාවිතා වුණා. බලය මධ්‍යගත වීමට පෙර අවදීයේදී ඇතැම් බලවත් පරමකවරුන් රජයන ව්‍යවහාරයේ භාවිතා කළ අයුරු මේට පෙර සඳහන් කෙරුණා. නමුත් දේශපාලන බලය මධ්‍යගත වූ පසු රටේ පාලකයා හඳුන්වන්න භාවිතා කරේ මහරජ කියන පදය. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත වීමෙන් පස්සේ ගොඩනැගුණු රාජ්‍ය පරිපාලන සැකැස්මට ආයත් වුණු නිලධාරීන් තන්ත්‍රී ව්‍යුහය කිමුදැයි මෙරට පැරණිතම සෙල්ලිපි ඇසුරේ තරමක් දුරට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි බලමු ඒ ව්‍යුහය කොහොමද කියලා. මේ නිලධාරීන් තන්ත්‍රී ඉහළ ස්ථානයේ සිට පහළ ස්ථානයට දැන් ලයිස්තුගත කරමු. මුලින්ම මහරජ, ඒ කියන්නේ මපරමුකා. ඊට පස්සේ මහ ඇමති, මහමත. ඇමතිවරු අමෙත. සේනාපතිවරු ෂෙනපති. භාණ්ඩාගාරික බඩගරික. භෝජනශාලා අධිකාරී බතංගු. වත්සිරි සහ චාරිත්‍ර පිළිබඳ අධිකාරී කොතුරුගේ නා. නගර පරිපාලක නගර ගුතික. නාගරික වාස්තු විද්‍යාඥ නගර වුඩික. ඒත් එක්කම අශ අංශයේ ප්‍රධානී අස අධික. ඇත්තංශයේ ප්‍රධානී හති අධික. නාට්‍යංශයේ ප්‍රධානී නට අධික. කාසි අච්චු ගැසීමේ අංශ ප්‍රධානී රූප අධික. වෙළඳ කටයුතු භාර ප්‍රධානී පණ අධික. රාජ්‍ය ලේඛන ගාර ප්‍රධානී කන පෙඩික. මේ ආකාරයේ නිලධාරී තන්ත්‍රයක් මගින් පාලනය ගෙන යාමට මහත් පිටුවහලක් ලැබුණා. ඉන් වඩාත් ප්‍රයෝජන ලැබුණේ රටේ පොදු මහජනතාවට. දැන් කතා කරමු මෙරට පාලනය කර ශ්‍රේෂ්ඨ රජවරු ගැන. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය වර්ධනය වීම දිගු කාලයක් තිස්සේ සිදුවමින් තිබුණු සමාජ ආර්ථික ක්‍රියාවලියක බලපෑමකට ලක්මින් සිදු වූ ආකාරයේ මෙතෙක් සාකච්ඡා කළ කරුණුවලින් අපට පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 15 සියවසේ අගභාගය වෙනකොට ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වීම පැවති අන්තර්ජාතික වෙළඳාම් කටයුතු වලින් නියමිත ප්‍රතිලාභ හිමිකර ගැනීමට නම් බෙතිගිය පාලනයකට වඩා කාර්යක්ෂම වන්නේ මධ්‍යගත පාලනයක් බව අවබෝධ කරගත් පාලකයෝ ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරා. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය වර්ධනය වීමට සමාන්තරව පාලකයන් විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ දායකත්වයේ මෙරට පාලනය කර රජවරු කිහිප දෙනෙකු ඇසුරින් මේ කොටසේදී සාකච්ඡා කරන්න නියමිතයි. දොටු කැමුන් රජතුමා, ඓතිහාසික මූලාශ්‍ර මගින් විස්තරාත්මක ලෙස හුවා දක්වන දොටුකැමර රජතුමා මෙරට දේශපාලන බලය නිසි අයුරින් සංවිධානය කරන්න ඉතා වැදගත් මෙහෙයක් ඉටු කළ පාලකයෙක්. එතුමාගේ කාලය වන විට ශ්‍රීග්‍රියෙන් දියුණු වෙමින් තිබූ ඉන්දියානු සාගරයේ වෙළඳ කටයුතු නිසා සරු ආදායමක් උපදවන ලද මාතොට අන්තර්ජාතික වරාය එවක අනුරාධපුරේ බලය හිමිකරගෙන සිටි එලාර නම් පාලකයාගේ අනසකින් මුදාගෙන රට එක්සත් කිරීමේ අවශ්‍යතාව වටහා ගැනීමට එතුමා සමත් වුණා. සිය පියාවුණු කාවන්තිස්ස මහරජතුමාගේ අවවාද අනුශාසනා සහ සැලසුම් අනුව කටයුතු කරමින් ඒ සඳහා දුටුගැමුණ රජතුමා ක්‍රියා කළ ආකාරය මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයක්. මෙරට ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ එතුමා විසින්. තමා විසින් එලා රජුට එරෙහිව කරන සටන හුදෙක්ම තමාගේ පෞද්ගලික රජ සැප පිණිසක් කරන්නක් නොව එය බෞද්ධ ශාසනය යහපත උදෙසා සිදු කරන්නක් බව ප්‍රකාශයට පත් කිරීමෙන් පාලකයා රට වෙනුවෙන් පොදු අරමුණක් මුල් කරගනිමින් දේශපාලන ක්‍රියාවලියකට එළඹෙන ආකාරය පෙන්වලා දෙනවා. සටන නිමාවීමෙන් පස්සේ පරාජයට පත් සිය ප්‍රතිමල්ලවයාගේ සොහොනට නිසේ ගෞරවාචාර පැවැත්වීමට අණකිරීමේ සිය රාජතාන්ත්‍රික බව පළකිරීමට එතුමා කටයුතු කළ තියෙනවා. මේ පාඩමේ රාජ්‍යත්වයේ වර්ධනයේ කොටසේදී පැහැදිලි කරපු විදිහට ඒ වන විටත් විමධ්‍යගතව පැවති ප්‍රාදේශික බලය හිමිකරගත් පරමකවරුන් ඒකාබද්ධ කර ගැනීමට සමත්වීම දුටුගැමුණු රජ විසින් මෙරට දේශපාලන බලය වර්ධනය වීමේ ක්‍රියාවලියට දැක් වූ වැදගත්ම දායකත්වයක්. අවසානයේ රටේ මහරජු ලෙස අභිෂේක ලැබූ එතුමාට මහත් බලයක් හිමි වුණා. තමා කෙතරම් බලසම්පන්න වුවත් පාලකයා ලෙස තමාගේ වගකීම ජනතාවගේ ශුභ සිද්ධිය සැලසීම බව වටහා ගැනීමට එතුමා සමත් වූ බව ජනතාව වෙත දැක් වූ සහනශීලී ආකල්පය මගින් පිළිබිඹු වෙනවා. රුවන්වැලි මහා සෑය ඉදිකරන කාලය තුළ එහි සතර දොරටුවේ දන්සෑ පැවැත්වීමත් ස්තූපය ඉදිකිරීමට සහභාගි වන සියලු දෙනාට වැටුප් ගෙවීමට නියම කිරීම ඊට නිදසුන් වෙනවා. දුටුගැමුණු රජතුමා පිළිබඳව අගය කළ යුත්තේ එතුමා මෙරට බුද්ධහම් වෙනුවෙන් ඉටු කළ සේවය නිසා පමණක්ම නෙවෙයි, විමධ්‍යගතව පැවති ශ්‍රී ලංකාවේ දේශපාලන බලය වඩා ශක්තිමත් පදනමක සංවිධානය කිරීමට මුල්වේ කටයුතු කිරීමත් ඒ රජතුමාගේ ක්‍රියාකලාපෙන් ඉස්මතු වී පෙනෙන තවත් විශේෂ ලක්ෂණයක්. දැන් කතා කරමු වසම රජතුමා ගැන. ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා වුණු වසම රජතුමා මෙරට පාලකයන් අතර තවත් කැපී පෙනෙන චරිතයක්. රටේ අභ්‍යන්තර පාලනය විධිමත් ලෙස සංවිධානය කරන්න එතුමා විසින් අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත ආදර්ශමත් වෙනවා. එතුමා විසින් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටවපු සෙල්ලිපි විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායේ සඳහන් කර තිබෙන තොරතුරු වලට අනුව ඒ රජතුමා මෙරට පළාත් බෙදා පරිපාලනය විධිමත් කරන්න උත්සාහ කරගෙන තියෙනවා. ඒ වගේම රජයේ බදු අය කිරීම වඩාත් ක්‍රමවත් උනේ මේ රජුගේ පාලන කාලයේදී බව එතුමා විසින් පිහිටවපු සෙල්ලිපි වලින් පැහැදිලි වෙනවා. පළමු වරට මේ රටේ විශාල ප්‍රමාණයේ වැව්විධි කරන්න පුරෝගාමි උනේ වසම රජතුමා බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් තොරතුරු වලින් අනාවරණය වෙලා තියෙනවා. ඒ රජු විශාල ප්‍රමාණයේ වැව් 11ක් ඉදිකරපු බව වංශ කතාවල විස්තර කරලා තියෙනවා. මෙවැනි කටයුත්ත සඳහා හිටිවනම නැඹුරු වීමට හේතු දකුණු ඉන්දියාවේ කෘෂ්ණ ගංගා නිම්නයේ ඇතිවුණු ආහාර හිඟයක් හේතුවෙන් මෙරට නිපදවන ධාන්‍ය සඳහා විශාල ඉල්ලුමක් ඇතිවීම, වහා නව ජලාශය ඉදිකිරීමට රජයේ මුදල් වැය කිරීමට වසම රජතුමා විසින් ගන්නා ලද තීරණය, එවක පැන නැගුණු අන්තර්ජාතික කලාපීය අවශ්‍යතාවකට මුහුණ දීම සඳහා ගත් සාධනීය උත් දුරදක්නා උත් තීරණයක්. මෙරට බෞද්ධ විහෙර විහාර ප්‍රතිසංස්කරණය සඳහා වසම රජතුමා විසින් ක්‍රියා කළ ආකාරය අන් කිසිදු පාලකයෙකුගේ ක්‍රියාකලාපයට නොදෙවෙනි එකක්. බෞද්ධ විහාරවල දිරු තැන් ප්‍රතිසංස්කරණය සඳහා භික්ෂුන් වහන්සේලාගේ සිව්පසය සපයා ගැනීමටත් ඒ රජු විසින් විහාරවලට දෙන ලද දීමනා සඳහන් සෙල්ලිපි රාශියක් තියෙනවා. රටේ දේශීය ආදායම වැඩි කරගන්න අවශ්‍ය කරන පදනම සකස් කරලා ඒ ලැබෙන ආදායම භාවිතා කරලා රටේ වාරිමාර්ග දියුණු කරන්න, ඒ මගින් රටේ ජනතාවගේ ජීවිතය යහපත් කරන්න වසම රජතුමා විසින් ගන්නා ලද තීරණ ආදර්ශවත් බව වටහා ගන්න ඕනි. තුන්වැනි පාඩමේ අවසන් කොටස. පළමුවන විජයබාහු රජතුමා. මෙරට ඉතිහාසයට අයත් තවත් ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස කැපී පෙනෙන්නේ පළමුවන විජයබාහු රජතුමා. දකුණු ඉන්දියානු චෝල රජවරුන්ගේ බලය වර්ධනය වෙලා අනතුරුව ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් චෝල පාලනයට නතුව තිබූ අවධියක ඉතාමත් සිහිනුවණින් යුතුව සැලසුම් සහගත ආකාරයකට සංග්‍රාම ව්‍යාපාරයකින් චෝල බලය මැඩ පැවැත්වීමට ඒ රජතුමා ක්‍රියා කළා. කුඩා කාලයේදී කීර්ති නමින් හැඳින්වූ මේ රජතුමා රුහුණ ප්‍රදේශයට ගිහිල්ලා එහි හැදී වැඩුණා. කීර්ති කුමරුන්ටත් ඔහුගේ දෙමාපියන් ඇතුළු රාජකීය පවුලටත් එහිදී රැකවරණයේ සැපුණේ රුහුණේ වාසය කළ රජයේ නිලධාරියෙකි. ඔහු නමින් සිත්නාරබිම බුදල් නාවේ. ඔහු ආරක්ෂක නිලධාරියෙක්. බුදල්නා විසින් රාජකීය පවුලට ලබා දෙන ලද රැකවරණයේ ස්වභාවය පිළිබඳ කදිම විස්තරය පළමුවන විජයබාහු රජතුමා විසින් ලියවන ලද පනාකඩුව තමසානසේ ඇතුළත් වෙනවා. බලවත් චෝලපාලකයන්ට විරුද්ධව කටයුතු කිරීමට පළමුවන විජයබාහු රජතුමා විසින් ගන්නා ලද සියලු පියවර රටේ සමස්ත භූමියේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම උදෙසා අනුගමනය කරන ලද සාධනීය පිළිවෙතක්. කිසියම් රටක භූමියේ නිදහස සහ අඛණ්ඩතාවය යන සංකල්ප හඳුන්වනු ලබන්නේ භෞමික අඛණ්ඩතාවය යන නමින්. කිසියම් පාලකයෙකු විසින් රටක භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම රටවැසියන් වෙනුවෙන් ඔහු විසින් ඉටු කළ යුතුව තිබෙන ප්‍රධාන වගකීමක්. සටන් ව්‍යාපාරයක් මගින් චෝල පාලකින් පරදා රට නැවතත් එක්සේසත් කළ විජයබාහු රජතුමා පස්සේ රට සංවර්ධනය කරන්න මහත් වෙහෙසක් දැරුවා. චෝල පාලන සමයේදී නිසි අයුරින් නඩත්ත නොවූ බෞද්ධ විහෙර විහාර ප්‍රසංස්කරණය කරන්න එතුමා වහා කටයුතු කළා. රටේ ආර්ථිකය සයිමත් කරන්න ඒ රජතුමා ඉතා වැදගත් පීවරක් අනුගමනය කළා. ඒ අනුරාධපුරය වෙනුවට පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය බවට පත් කර ගැනීම. මෙවැනි පියවරක් ගන්න එතුමා පෙළඹුණේ ඒ වන විටත් එතෙක් ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශ මූලික කරගෙන පැවති අන්තර්ජාතික වෙළඳාම නැගෙනහිර ඉන්දියානු සාගර කලාපවලට මාරවීම නිසා. ඒ පරිවර්තනය ශ්‍රී ලංකාවට වඩා වැදගත් වෙන්නේ ඉන්දියානු සාගරයේ නැගෙනහිර කොටස සමග පහසුවෙන් සම්බන්ධතා පවත්වන්න පුළුවන් ආකාරයට පරිපාලනය සම්බන්ධ කර ගැනීම. විජයබාහු රජතුමාට පෙර විසු පාලකින් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ තිබුණත් ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික ලෙස ක්‍රියා කළ තියෙන්නේ විජයබාහු රජතුමා. පොළොන්නරුව පාලන මධ්‍යස්ථාන වශයෙන් තෝරා ගැනීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් විදිහට ගෝකානතිත්ත යනුවෙන් එකල හැඳින්වූ වර්තමාන ත්‍රිකුණාමල වරාය ඉන්දියානු සාගරයේ නැගෙනහිර කොටසට මුහුණලා පිහිටා තිබීම ඒ වරායේ වෙළඳ කටයුතු පාලනය කරන්න වඩා පහසු වෙන්නේ පොළොන්නරුවේ සිට පාලනය කිරීමෙන් බව පාලකින් වටහා ගැනීම නිසා. පළමුවන විජයබාහු රජතුමා පාලකයෙකු විදිහට ක්‍රියා කළ ආකාරය පොළොන්නරුවේ ඉතිහාසයේ කෙරෙහි මහත් බලපෑමක් ඇති කළා. පස්සේ කාලෙකදී යුරෝපීය ජාතීන් විසින් මෙරට බලපෑම් එල්ල කරන තුරු ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා වුණේ එකල රජවරුන්ගේ බුද්ධිමහිමය සහ ප්‍රතාපවත් අදහස්වල ප්‍රතිඵලයක් විදිහටයි.